යයි හැම දිනකට උතුරන් සරණයි අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා ආර්ය බුදුන් මහා සංඝරත්නයට নমස්කාර කරන নমස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ පළවෙනි සූත්‍ර දේශනාව වත්තුකම සූත්‍රයේ මා විසින් මිසී අසන ලදී එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ අනාථ වින්දික සිටි විසින් කරන ලද ජේතවනම් විහාරයේ වාසය කරති. එකල්ලි භාගතුන් වහන්සේ මහා නීකිය විසුන්ට කතා කළා. ස්වාමීනි භික්ෂුව භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මහානෙනි යම්සේ කිලුට මලබඳනා වූ වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍රයේ රිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටි පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් වන්නේද? ඒ නරක පාට ඇත්තම වන්නේ. අපරිසිදු පාට ඇත්තක් වන්නේ ඊට හේතු කවරේද? මාන්නේ වස්ත්‍රය අපරිසිදු වේවි. මාන්නේ පරිද්දෙන සිත කිලුටු කල්ලි දුගතිය කැමති යුති. මාන්නේ යම්සේ පිරිසිදු බව දන්නා වස්ත්‍රයක් හේදී ඒ වස්ත්‍රයේ රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටි පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් වන්නේ දේ හොඳ පාට ඇත්තක් වන්නේ පිරිසිදු පාට ඇත්තක් වන්නේ ඊට හේතු කවරේද? මාන්නේ වස්ත්‍රයේ පිරිසිදු වේවි. මාන්නේ පරිද්දෙම සිත නොකිරු කල්ලි සුගතියට කැමති යුතුය. මාන්නේ සිත කෙලසන්නා පාප ධර්ම කවුද? අවිද්‍යාව නම් වූ මිසඹ ලෝභේ, ව්‍යාපාදේ, ක්‍රෝධේ, උපනාහය, මක්කේ, පලාසේ, ඊර්ෂ්‍යාව, මසුරුකම්, මායාව, සටබව, තම්බේ, සාරම්භේ, මානේ, අභිමානී, මදේ, ප්‍රමාදේ කියලා තථාගතයන් වහන්සේ කාරණා 16ක් දේශනා කළා. එතකොට අපි මේ සූත්‍ර දේශනාව දිගටම අපි ගෙනියන්නේ නැහැ. අපි මේ තින්දි බලනවා. මේ 16 කාරණේ පහ කළාම මේ පුද්ගලයාගේ සිත පිරිසුදු වෙලා ඊට පස්සේ ඒ ආශ්‍රවය නසන ස්වභාවයටම යන බව බුදුහාමුදුරුව මේ සූත්‍රයේ දේශනා කළා. ඒ වෙන් පිරිසුදු වෙලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සාගතෝ ඉඳලා ඒ ආශ්‍රය නැසෙනවා. එතකොට අපි මේ ධර්මීය කාරණා 16 අවබෝධ කරගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. පළවෙනිම අපි අකිනිට රාමලෝ රහතන් වහන්සේලාට කෘතඥතාවය බල කරමු අපිට මේ ධර්මය ලබා දුන්නට. එතකොට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් බුදුහාමුදුරු දේශනා කරපු පළවෙනි කාරණේ තමයි අවිජ්ජා කියන එක. එතකොට මේ අවිජ්ජා කියන එක තමයි මෙතනදී මේ පෙන්වා දෙන්නේ මේ කොහොමද ඇති වෙන්නේ කියලා. රූපයක් අපිට ස්පර්ශ වුණාම ඒ අවිද්‍යා අනුසය මගින් ඒ සංඥාව ඉස්සීමක් කරනවා කියලා අපි ඉගෙන ගත්තා. මේ සංඥාව මිච්ඡා දිට්ඨික දිට්ඨිය නිසා හට ගන්නවා කියලා. ඉතින් රාතන් වහන්සේ පෙන්නනවා මේ මිච්ඡා දිට්ඨික සඤ්ඤාව නිසා විඥානයේ යම්කිසි හට ගැනීමක් තියෙනවද? මේකම තමයි අවිජ්ජා කියලා රහතන් වහන්සේ පෙන්නන්නේ. එතකොට අර සඤ්ඤාවක උනට පේනවා මේ සඤ්ඤාවෙන් දැන් පරාමාස කාය ග්‍රන්ථයට ඇවිල්ලා ඒකේ යම්කිසි අගයක් තියෙනවා. මේ අගය දුර්වලයි. මේ දුර්වල වෙච්ච අගය අර නාම කායේ පටික සම්පස්ස අගයෙන් තල්ලු කරාම අපි ඉදන් සච්චේ කරා ගමන් කිරීමක් කියන එක සිද්ධ වෙනවා. අන්න එහෙම වුණාම තමයි අපි මේ සුභය කියන එක ඇති වෙන්නේ. මේක හරියට මේ වතුර පාරක් පොඩියට එනවා නම් ඒක ටිකක් දුර යනකොට වේලිලා යනවා. තවත් වතුර එක්ක ආවෙන්නේ නැත්තම්. ඉතින් මේක එකතු වෙනවා නම් මේ නාමකාය පටික සම්පස්සාගේ කියන එක තල්ලු වෙනවා නම් තමයි මෙතෙන්ට යන්නේ. ඉතින් මේක හඳුන්වලා දීලා තිනවා කාමීසු තිබ්බ සරාගෝ කියලා හඳුන්වා දීමක් අපි කරලා තිනවා. ඒක තියෙන්නේ නම් අපි තුන් වෙනිට කරන්නා සූත්‍ර දේශනාව. එතකොට මෙතන මේ লীලා තියෙන සංස්කාරපච්චින් විඥානී කියලා. එතකොට මෙතන මේ සුභයි කියලා මෙහෙම ඇදෙනවා කියන එක තමයි අපි මේ කෑලි දෙකකට දැන් කඩලා තියෙන්නේ. දුර්වලු සංඥාව නාමකායේ පටික සම්පස්ස අගය තල්ලු කරනවා කියන එක. එතකොට රහතන් වහන්සේ පෙන්නනවා මේ පළවෙනි රවුම මිච්ඡා දිට්ඨිය සහ අවිජ්ජා කියන දෙකටම ඇතුළත්ව බලන්න ඕනේ කියලා. මිච්ඡා දිට්ඨියටත් අවිද්‍යාවට. මොකද මිච්ඡා දිට්ඨිය කියන එක නිසා තමයි අපි මෙහෙම රූපයක් දැක්කහම අපි ඔක යන ස්වභාවය කියන එක තියෙන්නේ. ඒක වුණාම ඇවිස්සෙන්නේ මොකද්ද? අපේ අර අවිද්‍යා කියන කතාව තමයි. අර දුවිල්ල දින තැනකට කොයින් එකක් දැක්කහම එතන දැන් මම මෙතන තියෙන දෝවිල ඇවිස්සෙන. ආන්නේ වගේ. එතකොට මේක මෙහෙම ඇති වෙනකොටම අර අභිජ්ජාව කියන එක අපිට ඒකත් එක්ක ඇතිවීමක් කියන එක තියෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපිට පේනවා මේ විදිහට අපි හිතන්නේ මොකද්ද තමාගේ තිබුණු දෙයක්ම ඇවිස්සීම රූපයේ ස්පර්ශ වීම සමග සිද්ධ වෙනවා. මේ නිසා විඥානීය පැවතීමට අපි කැමති වෙනවා. ආන්නේ එක අභිජ්ජා කියලා රහතන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ සූත්‍ර දේශනාවල දැන් අපි තුන්වෙනියට බලන සූත්‍ර දේශනාව බය බේරුව සූත්‍රයේ කෑලි මෙතන අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන ඇඩ්වාන්ස් කියලා කියන්නේ කොහොමක් නිසාද? ඇඩ්වාන්ස් කියලා කියන්නේ අර බබාට වාගේ මුලින් උගන්වනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ මේක වැඩ මේව හතරම බලලා තම සූදානම් වෙලා තියෙන්නේ. මේක බලනකොටම අනිත් ධර්මයන් Tamanට කනෙක්ට් වෙනවා නම් සිත නතර වෙනවා නම් ආන්න එක තමයි ඇඩ්වාන්ස් කියලා කියන්නේ. ඒ සම්බන්ධතාවයේ තියෙන්නට ඕන. ඉතින් අපි මේ ඇවිස්සෙනකොට මෙතන ඇවිස්සෙන්නේ අර නොබිදී පැවතුනා වූ මිච්ඡා දිට්ඨික ආගේ. සබ්බාසෝ සූත්‍රයේ පෙන්නනවා ඒකේ අවබෝධින් ඒක කරගෙන ගියාම මේ මිච්ඡා දිට්ඨික ආගේන් තියෙනවා. ඒව බිඳි බිඳුනා වූ දික්තියකින් යමක් හටගන්නේ නැහැ. දික්තිය බිඳිලා නම් අපි යමක් කරන්නේ නැහැ. නොබිඳුනු තිබිච්චා වූ දික්තිය නිසා තමයි මේ කරන්නේ. කීටික තියෙනවා. අන්නේ නොබිඳුනු දික්තියම රහතන් වහන්සේ පෙන්නන ඔය අවිජ්ජා වෙන අවස්ථාවේදී තීව්‍ර වෙනවා කියලා. ඒක තව අපි අල්ලාගෙන තව ඉස්සරහට ගමන් කරනවා කියන්නේ. දැන් එහෙනම් අවිජ්ජා කියන එක අපි තේරුම් ගත්තා. මෙන්න මේක හුඟක් වැදගත් වචනයක්. මිච්ඡා දික්තික සංඥාව නිසා විඥානීය පැවතීමක් තියෙනවාද? අන්නේ ඒක අභිජ්ජා වෙනවා කියන එක. අපි එහෙනම් තුන්වෙනි ස්ලයිඩ් එකට තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ව්‍යාපාදී දෙන්න. ඒ වගේම ක්‍රෝධය ගැන. මෙතන පෙන්නනවා මේ විපරිණාමයේ නිසා ඇතිවන දුක්ඛ වේදනාවන් පරාමාසයට ඇදීම නිසා ව්‍යාපාද සහගත ස්වභාවයක් අපිට හට ගන්නවා කියලා. ඒ කියන්නේ මේ විපරිණාමයේ වෙච්ච දුක්ඛතාවයන් අපි පරාමාසයට ඇදෙනවා. අපි ඉස්සෙල්ලා කෑමක් කාලා රසයක් තිබුණා. දැන් කෑම කනකොට ටේස්ට් බඩ්ස් ගිහිල්ලා ඉඳලා ඒ විදිහට රසයක් නැහැ. ඒකට විපරිණාමයේ කියන එක අපිට තියෙනවා. එතකොට ඒව තමයි පරාමාසයට ඇදෙන්නේ. ඉතින් මෙතනත් ওই බය බේරව සූත්‍රයේ සම්බන්ධතාවයක් වෙන්නවා. ඒ කියන්නේ බය බේරව සූත්‍රයේ අපේ තියෙනවා ඒ ස්ලයිඩ් හතර කියන එකේ නීත්‍ය භාවයක් කියන එක නාමකායේ ඒ පටික සම්පස්ස අගය කියන එක. ඒ වගේම දැන් විඥානීය තිබෙන්නා වූ අගයත් එක්ක සසඳනවා ගැළපෙනවා. ආන්නේදී අපිට නීත්‍ය කතාවක් කියන එක අපිට ඇති වෙනවා කියන එක තියෙනවා. මේ පදුට්ට මන සංකප්පය කියන එක පැහැදිලි කිරීමක් ඒකේ කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ පැත්තෙන් විඥානියක් සකස් වෙලා තියෙනකොට ඒකේ යම් කිසි පෙර අගයක් තියෙනවා. මගේ ඇතුලේ තිබුණා වූ අගේ. දැන් ඒ කියන්නේ මම අර දැන් මං කිව්වේ මම පොඩි කාලේ කැකිරි මාළුවක් කාලා තිනවා. ඒ කැකිරි මාළු බොහොම රසයි. අද මං කනකොට මට ඒ විදිහ මං කියන කවුවත් කිසිම කෙනෙක් ඒ විදිහ කැකිරි මාළුවක් මට හදලා දීලා නැහැ කියලා. වෙලා තියෙන්නේ මගේ ටේස්ට් බඩ්ස් ගේනවා. එතකොට එහෙමනම් අද මම කැකිරි ස්පර්ශ කරනකොට මට එන්නේ මොකද්ද? මගේ අතීතේ එක දැන් අගේකුත් තියෙනවා. ඒ දැන් අගේයි මගේ අර පෙර අගේයි මම සසඳා බැලීමක් කියන එක කරනවා. ඒ තුන පදුත්ත මන සංකප්පේ තමයි ওই නිත්‍යභාවයක් කියන එක ඇතුළත් වෙලා තියෙන්නේ. අන්න ඒකේ මම හිතනවා නැත්තම් මගේ සීයා හිතනවා හැමදාම මේක මේ විදිහට තමයි තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි තියෙන්නේ. නමුත් ඒක එහෙම නෙමෙයි. එතකොට මේක සසඳිල්ල වල්ල තමයි අපිට ওই ව්‍යාපාදී කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් මෙන්න මෙතෙන්දී අපි පෙන්නනවා ඔය නිත්‍යභාවය ලබා ගැනීම සඳහා අපි යමකින් යමක් වෙන් කරලා හරි විඥානීය පැවතීමට උත්සාහ කරනවා කියලා. අපි මේක වෙනුවට තව සම්බෝලය වතුයි හරි මොනවා හරි වෙන දෙයක් එකතු කරලා හරි අපි ඒක ගන්න හදනවා කියන එක තියෙනවා. එතකොට ඔන්න එහෙනම් මේ දෙක ගලපලා ඒ කියන්නේ දැන් අගයයි පිරාගයයි සසඳලා විඥාන ධාරාව ගලනවා. ඒක නිසා නිත්‍යයි පදුට්ට මන සංකප්පය. අන්නේ රේඛාව දික් කරක්ම අපි එනවා මේ ක්‍රෝධය කියන එකට. එතකොට ඔය දැන් එහෙමනම් ක්‍රෝධය පේනවා. ඉතින් බොහොමට හානි කරන්නේ ආදි වශයෙන් ඔන්නා වූ දේවල් තියෙනවා. දැන් අපි 100ට හිතන්න පුළුවන්. ගෙදර ඉන්න අය හරියට උයලා උයන්නේ නැහැ කියලා කියන්නේ මට හානි කරනවා. එතකොට මම මැරලා යනවා නේ ඉක්මනින් නේද? ආන් මේ වගේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් කම කියන එක තියෙනවා. එතකොට ක්‍රෝධය කියන එක මනසට ඇතුල් වෙන්නේ 13 වෙනි රෞමිදි කියලා අපි ඒක ලියලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී දැන් මගේ සීයා කල්පනා කරන්නේ නැහැ. එයාට ආහාර මොකද අද රස නැත්තේ? අර ඒ ප්‍රශ්නයට ඇති වෙලා තියෙන්නේ පෙර නිත්‍යභාවය නිසා ඇතිවෙච්ච දෙයක් කියලා එයා කල්පනා කරන්නේ නැහැ. ජරාව ඇති බව කියන එක එයා දන්නේ නැහැ කියන එකයි. එතකොට පදුත්තමන සංකල්පයේ නිත්‍යභාවයක් තියෙනවා. අන්නේ නිත්‍යභාවය මේ ක්‍රෝධයේ ඉඳලා ගිහිලා තියෙනවා. ඉතින් මේක වෙලා තියෙන්නේ අපි මේ වේදනාව අල්ලගෙන දේශසල්ලෙන් කරකෝලන්නේ මේ පැත්තෙන් අපි මේව හදාගන්නේ. එතකොට ඒකම තමයි මේ පැත්තෙන් ගලාගෙන ඇවිල්ලා දැන් අපිට පේන්නේ. මේක තුලත් අර නිත්‍ය භාවයේ විඥාන ධාරාව කරනවා කියලා ඇතුළේම ස්වභාවයේ කියන එක තියෙනවා කියන්නේ. එතකොට එහෙමනම් අපි මේකෙන් ව්‍යාපාදයක් ඒ ක්‍රෝධයක් කියන එක ඉගෙන ගත්තා. එතකොට ඊළඟට අපි බලනවා නම් මෙන්න මේ අවස්ථාවේ තමයි මේ රාතන් වහන්සේ පෙන්නුවේ ඔය පස්සේ කරපු භාවනාවක පෙන්නනවා ඒ 11 වෙනි රෞමයෙන් පස්සේ සංස්කාරයන් නිසා අත්ත වෙනවා කියලා අපි සබ්බාසෝ සූත්‍රයෙන් ඉගෙන ගන්නවා. ඉතින් මේ අත්තගින දික්තිය මෝරලා තියෙනවා. එම දික්තිය විඳිලා තමයි අපි ක්‍රෝධ වෙන්නේ. ඒ කියන්නේ අර මුලින් දැන් අපේ සිහියට අර ආහාරයේ රසයි කියන එක නිසා ඇති වෙන සුඛයෙන් අත්තා වෙලා තියෙනවා. දැන් එයාට කනකොට පේන මේක හැමදාම බිඳෙන මේ දික්තිය මේක හරියන්නේ නැහැ. ඒක නිසා තමයි ක්‍රෝධය සිද්ධ වෙන්නේ කියන එක තියෙනවා. ඉතින්ද තමයි රාතන වහන්සේගේ පෙර යම් දික්තියක් නොබිඳී පැවතුනාද අභිජ්ජාවන අවස්ථාවේදී ඒකම ස්ට්‍රෝංග වෙනවා. වෙනවා කියලා ස්ට්‍රෝංග වෙනවා තීව්‍ර වෙනවා. මේ විදිහට නිත්‍යයි කියලා සිතනවා කියන එක. අපි එහෙමනම් හතරවෙනි ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකේදී ඔයගලන්ට පේනවා දැන් මේ කෝදේ ඒකෙම අපි ලකුණු කරලා තියෙන උපනාහය කියන එක. ඒ වගේම මේ පැත්තේ තියෙන මේ අවපසන්න චිත්තය කියලා එකක් ලකුණු කරලා තියෙනවා. ඒකත් එර සංස්කාරවල විසමතාවය පෙර සංස්කාරයෙන් දැනුයි සම්මාන වෙන්නේ නැතුව තමයි ඒක ඇති වෙන්නේ. ඒක අපි ඉගෙන ගත්තේ බය වේරව සූත්‍රයේදී. ඉතින් අපි දන්නවා උපනාහය කියලා කියන්නේ බද්ද සංඥාවක්. අපි ලේබල් ගහනවා නේද? අපි පැහැදිලි කරලා තියෙනවානේ සෑ කීප වරක් තවතාවක් ඔක. මේ අනර පුද්ගලයා ආදි වශයෙන් මේ විදිහට ලේබල් ගැනීමක් කරලා තියෙනවා. ඉතින් අවුපසන්න චිත්තය කිව්වේ පෙර අදන් ලද සංස්කාරයන් පෙර හා සමානව පවතින්නේ නේ. මෙතෙන්දි රාතන් වහන්සේ පෙන්නවා රූපය ස්පර්ශ කරන ලද්දා වූ චිත්තයක ජරාව නිසා ඇතිවෙච්ච ව්‍යාධි ස්වභාවය කියන එක තියෙනවා. රූපය ස්පර්ශ කරන ලද්දා වූ චිත්තයක ජරාව නිසා ඇතිවෙන ව්‍යාධි ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ මලකඩ කාපු යකඩේනියක් කවදාවත් පවතින්නේ නැහැ. ওই මලකඩ කාපු යකඩේනි අපි හිතමු මේ ෆ්‍රේම් එකක් අදලා තියෙනවා නම් මේක මල්ගඩ ගාලා තියෙනවා නම් අපි පිටින් තීන්ත ගාලා තිබ්බා වුණත් මේක ඇතුලින් දිරනවා දිරනවා කියන එක සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි ඔය අපිට හම්බ වෙන්නේම මල්ගඩ කාපු යකඩ ඇණිය. දැන් කුඩා දරුවෙක් ගන්න බබේ. ඒ බබා දැකලා හරි ලස්සනයි. මිනිස්සු කියන්නේ මොකද්ද? ආ මෙයා දැන් තරුණ වෙනවා, ලස්සන වෙනවා, මෝරනවා, වැඩෙනවා, වැඩෙන දරුවා කියලා කියනවා. හැබැයි ඇතුලේ ඒ දරුවා තිරෙනවා. ජරාවට පත් වෙනවා. එතකොට අපිට පේන්නේ නැතුව අපි හිතනවා අර මිනිස්සු කියපු දේවල් එක්ක මෙයා දැන් ලස්සන වෙනවා, දියුණු වෙනවා කියලා. නමුත් බැලුවම දිරදිරා යනවා කියන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ වයින් හදන්නා වූ සංස්කාරයන් දෙක කවදාවත් සමාන වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ සංස්කාරවල ඒ විසමතාවය කියන එක ওই උපනාහය තුළ තියෙනවා. දැන් අපි කාට හරි ලේබල් එකක් ගහන්නේ ඒ මනුස්සයා නරක මනුස්සයෙක් කියලා ගහන්නේ. ඒ කියන්නේ මමත් බොන මනුස්සයෙක් නා අනිත් මනුස්සයත් බොනවා නා බේබද්ද බේබද්දට අනිත් එක්කෙනාට ගහන්නේ නැහැ බේබද්ද කියලා ලේබල් එක. අර බොන්නේ නැති මනුස්සයා තමයි ඒක ගහන්නේ. එමුනා සංස්කාරවල විසමතාවයේ කියන එක උපනාහය තුළ තියෙනවා කියන එක තියෙනවා. ඒ විසමතාවයේ ඇති වුණු රූපේ වෙනස්කම නිසා. ඉතින් ওই උද්දච්චය ඒ දැන් මෙතන මේ විදිහට ගත්තාම අපිට පේනවා ඔය ඔය සංස්කාරවල විෂමතාවය මේ පැත්තෙන් ඇතිවෙන්නා වූ ඒ සංස්කාරවල විෂමතාවයේ උද්දච්චය හේතු කොටගෙන තමයි ඒවා ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ උද්දච්චය කියන එක ඒගොල්ලෝ රෝමිත සිතට ඇතුල් වෙනවා. ක්‍රෝධය කියන එක 13 වෙනිකේදී සිතට ඇතුල් වෙනවා කියලා ඉගෙන ගත්තා. දැන් උපනාය කියන එක 14 වෙනි රෝමිතේ සිතට ඇතුල් වෙනවා කියලා රහතන් වහන්සේ පෙන්නනවා. එතකොට දැන් උපනායදී අපි තවදී තේරුම් ගන්න ඕනේ මේ සංස්කාරයන් කියන බෙදෙන. නමුත් අපි නිත්‍යයි කියලා එක ගන්න. ඒ පුද්ගලයන් වෙනස් නොවෙනවා කියලා අපේ සිතීමක් ඒකේ තියෙනවා කියන එක තියෙනවා. මේ විදිහට තමයි අර බද්ධ සංඥාව කියන එක මිච්ඡා දිට්ඨි බලපෑම නිසා ඇති වෙන්නේ. ඊළඟට අපි පෙන්වනවා මේ මක්කේ කියන එක. මේ මක්කේ ඇති වෙන්න නම් ක්‍රෝධය කියන එක තියෙන්න ඕනේ. එතකොට අපිට පේනවා මෙතන මේ ලකුණු කරලා තියෙන මක්කය මේ ක්‍රෝධයෙන් ඇති වෙනවා. ක්‍රෝධය ඇති උනේ පදුට්ඨමන සංකප්පය. පදුට්ඨමන සංකප්පය ඇති උනේ විඥාන ධාරාව ගැලීම හේතු කොටගෙන පෙරාගයයි දැන් තීනාගයයි සසඳුව විඥාන ධාරාව ගැලුවා. පදුට්ඨමන සංකප්පේ නිත්‍යභාවය ඒක නිසා අපිට ක්‍රෝධය කියන එක ඇති උනා. එහෙනම් ක්‍රෝධය තුලත් නිත්‍යභාවය තියෙනවා. මක්කය තුලත් ඒ නිත්‍යභාවය කියන එක අර විදිහටම ඇතුළු වෙලා තියෙනවා. එතකොට ඉතින් මෙතනදී අර සබ්බාසෝ සූත්‍රයේ ධර්මයත් එක්ක බලනවා නම් මෙතන පේනවා ඔය මක්කේ කියලා කියන්නේ අපි දැන් සබ්බාසෝ සූත්‍රයේ අපි දන්නවා රෝධ දෙකක් තියෙනවා. එළියෙන් කරගෙන එකයි ඇතුලෙන් හබ් එක වගේ කරගෙන එකයි. ඒක අවසර තමයි ඉගෙන ගන්න. එතකොට එක අවස්ථාවක ඔය දැන් අපි යට තියෙන ඇතුලේ තියෙන රෝධේ හබ් එක දෙක කිව්වොත් උඩ තියෙන රෝධේ එකයි කියලා කිව්වොත් මේකේ වෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාවක් කියන එකයිම අපිට ඇති වෙන්නේ. පළවෙනි රෝධේ අර එළියෙන් කරකවනා වූ දේවාගයක එහෙම නැත්නම් තටාකයක් අපි හිතමු තටාකයේ ඇතුළේ පාත්‍රයක් තියෙනවා. අර තටාකයේ වාගයක අයියෙන් කෝට්ට දාලා එහෙන් කරකවනවා. ඇතුළේ තියෙන පාත්‍රය ඒකත් එක්ක මේ වේගයට කරකෙන්නේ නැහැ. මේක හිමින් පටන් ගන්න. එතකොට යාට ලැබිලා නැහැ කියන අර්ථය තේරෙනවා. අන්න ඉතින්දී අපි ඊර්ෂ්‍යාව වෙනවා. අනිත් අවස්ථාවක මේ මැද්දේ තියෙන පාත්‍රය දැන් එළියෙන් කරකවන්නේ නැහැ. දැන් මේක හයියෙන් කරකිනවා. අන්නේ අවස්ථාව ලැබිච්ච අවස්ථාව. ඒ ලැබිච්ච අවස්ථාවදී පලාසය කියන එක ඇති වෙනවා. ඉතින් මේ වගේ වෙලා තව තව හොඳ දේවල් හොයනවා කියන එක මේක වෙන්නවා. එතකොට මක්කේ කියලා කියන්නේ එක රෝධයකට වඩා අනිත් රෝධ ඉක්මන් වෙලා තමයි යෝග එක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ මක්කය කියන එක තවදුරටත් පැහැදිලි කරනවා. පස්වෙනි ස්ලයිඩ් එකට යන්නේ පස්වෙනි ස්ලයිඩ් එකේ විස්තරය පෙන්නන්න. අපි මේ ගුණය ඒ මකනවා නම් මොන ගුණයක්ද මකන්නේ කියලා. ඉතින් ඕගලන්ට මතකයි අපි නිතරම ගන්න උදාහරණේ අර රස්සාවක් කරනකොට ප්‍රොමෝෂන් එකක් ඇඩ්වර්ටයිස් කරලා තිබුණා. මට තියෙනවා යම්කිසි ඩිග්‍රී එකකුයි ක්වොලිෆිකේෂන් එකකුයි තියෙන සුදුසුකම් තියෙන පළපුරුද්ද තියෙනවා. අනිත් තව මගේ යාළුවෙක් ඉන්නවා. එයාටත් මගේ සුදුසුකම් තියෙනවා. හැබැයි මට තරම් පළපුරුද්ද නැහැ. ඉතින් අපි දෙන්නම ජොබ් එකකට දැම්මම ආයතනයේ ප්‍රධානියා කල්පනා කරනවා අර පුද්ගලයාට රස්සාව දෙනවා කියලා. එයා දක්ෂයි කියලා එයාට හැඟීමක් ඇති වෙලා එයාට ඒ රස්සාව දෙනවා. මම සද්ද නැතුව ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ ඒ කාලයක් ගිහිල්ලා එයා ඒ රස්සාවේ වැඩ කරගෙන ඉන්නකොට මේ ඒ සෙක්ෂන් එකේ වැඩ කරන එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා මට කියනවා ওই රස්සාව දෙන්න තිබුණේ ඔයාටයි අරය සුදුසු නැහැ කියලා. මොකද එයාට පොඩ්ඩක් වැරද්දක් සිද්ධ වෙලායි මේක සිද්ධ වුනේ. එතකොට පළවුරුද්ද නැතිකම නිසා පළක් ඒවා කරගන්න බැරි වෙලා. අන්න ඒ වෙලාවේ තමයි අර බලලා මල්ලෙන් එළියට පැනලා අර ගුණේ මකනවා කියන එක කරනවා. කාගේ ගුණේද අපි මේ මකන්නේ? ආයතනී ප්‍රධානියාගෙම ගුණිය තමයි මකන්නේ. මොකද ඒ ආයතනී ප්‍රධානියා මාව තෝරගත්ත පුද්ගලයා වෙන්න පුළුවන්. එයා මාව තෝරගත්ත වෙලාවේදී මම බොහොම සන්තෝෂයි. මං කියන හොඳ මහත්තයා. මට එයා ගැන හොඳ ශ්‍රද්ධාව ඇති වෙලා තියෙනවා. කවුරු හරි යාට දොස් කියන වුණත් මම කැමති නෑ. ඒ මාව තෝරගත්තා. ඒ කියන්නේ යාගේ විඥාන ධාරාව මගේ දිශාවට ගලාගෙන ආවා. අර වෙණේකෙනේ තෝරගත්තා කියලා කියන්නේ විඥාන ධාරාව මගේ දිශාවට නෙමෙයි ගලන්නේ. ඒක විඥාන ධාරාව ගැලීමෙන් තමයි නිත්‍ය කියන සංකල්පය අපිට ඇති වෙන්නේ. අන්න ඒකෙන් තමයි එනම් මක්කය තුළ නිත්‍යභාවය කියන එක තියෙන්නේ. අර ඒක වෙනස් වෙලා තමයි අපි ඒක ගුණිය මකනවා කියන එක තියෙන්නේ. ඉතින් අපිට මේ අශ්‍රද්ධාවක් නේ ඇති වුණේ. අරයන්ගේ ශ්‍රද්ධාව කියන එක නැති කළා. අශ්‍රද්ධාව ඇති වුණේ ප්‍රඥාව නැති නිසා. ප්‍රඥාව නැති වුණේ මොකද්ද? නිත්‍යභාවය නිසා. මේක මතකයි නේ අපි අර අත්තයි ඉඳන් නිත්‍යෙට ජැක් එකක් ගහන්නේ නේද? ඒක නිත්‍යභාවය ඇති වුණා නම් ඉතින් ප්‍රඥාවක් නැහැ. ඒ ප්‍රඥාව නැති හින්දා ඉතින් නිත්‍යභාවයක් ඇති වෙලා ඉතින් අපිට අශ්‍රද්ධාවට කියන එක ඇති වුණා. ඒ වගේම අපි තවත් උදාහරණයක් බලලා තියෙනවා. ඒ හාමුදුරු උරු දෙනමක් ඉන්නවා. ඒ හාමුදුරු උරු දෙනමකින් එක මේ තරුණ හාමුදුරු නමක්. ඒ වයසක හාමුදුරුවෝ ඉන්නේ. තරුණ හාමුදුරුව පාරේ යනකොට ලස්සන කාන්තාවක් දැකලා ඒ සිවුරු ඇරලා එයා කසාද බැඳගෙන ඉන්නවා. එතකොට අර ලොකු හාමුදුරුවන්ට ඒ පොඩි හාමුදුරුව කලෙකට පොඩි හාමුදුරුව දැන් ගෘහපති බවට පත් වෙලා ඉන්නවා දැකලා එයාට කියනවා දොස් කියනවා ඔබට මේ තථාගතයන් වහන්සේ ගැන කිසිම ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ විරියක් තිබුණේ නැහැ ආදී වශයෙන් දොස් කියනවා. දොස් කිව්වහම ඉතින් එයා හාමුදුරුවන්ට නම් කියනවා හාමුදුරුවනි මගේ අම්මා ඉන්නවානේ කියලා. ඒ කිව්වේ අම්මව බලාගන්න නිසා මම සිවුරු ඇරියා කියලා. ඔක මහානිද්දේශේ නම් වෙන්නේ ඕක තමයි ලොකු මුසාව කියලා. මහා මුසාවක් කියලා. එතකොට ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාට කල්පනා වෙනවා හාමුදුරුවන්ගෙන් බේරිලා යනකොට එයාට කල්පනා වෙනවා මම මගේ ඇත්ත තමයි හාමුදුරුවෝ කිව්වේ මගේ තිබුණා වූ ශ්‍රද්ධා ගුණයක් හිරි ගුණයක් උතප්පු ගුණය විරිය ඒක ඔක්කොම නැති වුණා. ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ගැන එහෙම ශ්‍රද්ධාවක් මට එහෙම තිබුණා දැන් එහෙම එකක් මට නැති කියලා. එතකොට මෙතෙන්දී ගුණයන් ඔක්කොම මකන කියන එක තියෙනවා. එතකොට අර මක්කේ අභ්‍යන්තර අවස්ථාව ওই විදිහට දරුණු මේ මක්කේ බාහිර අවස්ථාවේදී අර ඔෆිස් එකේ එක්සැම්පල් එකේදී අපිට පේනවා ඒක ශ්‍රද්ධාව වගේ ගුණයක් අපි ආයතනේ ප්‍රධානියාගේ ශ්‍රද්ධාව වගේ එකක් නැසුවා කියන එක. ඊළඟට අපිට බලන්න තියෙන්නේ මේ පලාසේ කියන එක. ඒ පලාසේදී උපනාහය නිසා ඒ පලා උපනාහය නිසා පලාසේ කියන එක ඇති වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බැලුවා ඒ උපනාහයේ තියනවා කියලා මේ සංස්කාරවල විසමතාවයේ කියන එක. ඇයි මම බද්ධ වෛරයක් ඇති වෙන්නේ? මම කාට හරි ලේබල් එකක් ගහන්න මේක වේබද්ධ ආදී වශයෙන් මම වේබද්ධ නොවන නිසා. එතකොට මගේ සංස්කාරය එයාගේ සංස්කාරයයි දෙක වෙනස්. සංස්කාර විසමතාවයේ උපනාහය. ඒ වගේම තමයි පලාසය. පලාසෙත් ගත්තාම අර සංස්කාරවල විසමතාවයේ තියෙනවා. දැන් මගේ යාළුවව අපි දන්නවා පලාසෙදී යාළුවගේ යාළුවව වෙන් කර. යාළුවගේ යාළුවව වෙන් කරන්නේ ඇයි? දැන් මේ යාළුවගේ නහය ඇදලා නොණ්ඩි ගහන ගමන් මම හොයාගත්තා. එහෙනම් සංස්කාරවල විසමතාවයක්. ඒක නිසා තමයි අපි මේක කරන්නේ. ඒතොර අපි දන්නවා එහෙමනම් මේ උපනාහයෙන් තමයි පලාසය කියන එක ඇති වෙන්නේ. එතකොට මක්කේ කියන එක මේකට ආධාර උපකාර කරනවා. කොහොමද මක්කේ ආධාර උපකාර කරන්නේ? ඒ නිවනින් පිටත යමක් ගත්ත අවස්ථාවේදී ඒක පවතිනවා කියලා අපි හිතුවා. ඒක නොපවතින. මෙසේ අපිට මක්කේ නිසා පලාසය වෙනවා කියන එක පේනවා. ඉතින් අපිට මේ ඩයග්‍රෑම් එකේ ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එක අපි ඒක දකින්නවනේ නේද? මක්කේ පලාසයට අපි ඉරක් ඇඳලා තියෙනවා. අතරින් ස්ලයිඩ් එකේ තියෙනවා ඒක. මක්කේ පලාසය. ඒ වගේම උපනාහය නිසා අපිට පලාසය ඇති වෙනවා කියන එක තියෙනවා. දැන් අපි දැන් ඉගෙන ගත්තා මක්කේයි පලාසයයි කියන එක. ඒ වගේම අපි ඒක උදාහරණ දෙකක් අපි බලලා තියෙනවා. යාළුවෝ යාළුවා වෙන් කිරීම කියන එක. එතකොට මෙතන මේ ලියලා තියෙනවා අපි ওই දැන් කිව්ව විස්තරේ සංස්කාර නිත්‍ය නොවීම නිසා ඒ අවුපසන්න චිත්තය ඒකෙන් නිසා අපිට උපනාහය උපනාහිත සංස්කාර සමාන නොවෙනවා කියන එක තියෙනවා. ඒ සංස්කාර සමාන නොවීමෙන් මේකට වඩා හොඳ එකක් අපි අරගෙන තමයි අපි පලාස කරන්නේ. දැන් තියෙන රස්සාවට වඩා අර මගේ බොස්ගේ රස්සාව ඊට වඩා හොඳයි. මේ කන කෑමට වඩා අනිත් එක හොඳයි ආදී වශයෙන් අපේ සිත පිහිටවීමක් කියන එක අපි ඉතින්දී කරනවා කියන එක තියෙනවා. එතකොට පලාස මක්කේ වගේම අපිට පලාසෙ උදාහරණ දෙකම භාවිතා කරන්න පුළුවන්. අර යාළුවෝ ගියාළුවෝ වෙන් කරනවා කියන එක. අර ඒ වගේම තමයි දෙවෙනි උදාහරණයේදී අපිට මතකයි අපි කකුල එහෙම කපලා වෙන් කරනවා කියන්නේ අපි කිව්වා අර ලොකු අකුසලේ කුඩා අකුසලේ අයින් කරනවා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒතර පලාසේ කියන එක 17 නිරෝධී සිතට ඇතුළු වෙනවා කියන එක තියෙනවා. දැන් අපි තේරුම් ගත්තම හතරවෙනි ස්ලයිඩ් එකත් එක්ක බලුවාම අපිට අර අවුපසන්න චිත්තේ ඒ සංස්කාරවල විෂමතාවය ඒක නිසා අපිට උපනාය උපනාය නිසා පලාසය කියලා ඒ ධර්මයන්ගේ සම්බන්ධතාවය. අනිත් අතට ගත්තාම තේරුම් ගත්තා අපි මේ පදුට්ට මන සංකප්පයේ තියෙන නිත්‍යභාවය මොකද විඥානීය ධාරාව ගලනෝ ඒක නිසා නිත්‍යයි. ඒක ආව ක්‍රෝධයට ක්‍රෝධයෙන් තමයි මක්කෙට. ඒකට මේ ධර්මයන් තුල නිත්‍යභාවය තියෙනවා. මේ ඊළඟට කතා කරපු ධර්මවල අර සංස්කාරවල විෂමතාවය කියන එක ගැඹුරලා තියෙනවා කියන එක අපි තේරුම් ගත්තා. ඊළඟට අපි 7 වෙනි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්නනවා ඊර්ෂ්‍යාව කියන එක. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සැපත නොවිසනවා කියන එක. අනිත් අයගේ සැපත ඉවසන්නේ නැහැ. දැන් අර ආයතනීය ප්‍රධානී අර පුද්ගලයාට රස්සාව දුන්නාම එයා සැපතක් විඳිනවා කියලා අපි ඊර්ෂ්‍යා කරනවා. එතකොට මක්කේ නිසා තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කියලා අපි තේරුම් ගත්තා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී කොහොමද මක්කේ කියන එක නිත්‍යභාවය බලපෑවා? එහෙමනම් ඊර්ෂ්‍යාවටත් නිත්‍යභාවය කියන එක බලපානවා. මම කියන්නේ මොකද්ද? අර පුද්ගලයා ඒ සැපත නිත්‍ය වශයෙන් එයාට පවතිනවා. එයාට ඉහළ රස්සාව හම් වෙලා හොඳට ආහාර පාන ආදී සහිතව හොඳට ඉන්නවා කියලා කියනවා. මට ඒක අහිමි වුණා. මේ විදිහට තමයි ඊර්ෂ්‍යා සහගත ස්වභාවය කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා අර පෙර එකයි පසු එකයි සසඳා බැලුවා, ධාරාව ගැලුවා, නිත්‍යකින් ක්‍රෝධය, ක්‍රෝධයෙන් අපි ආවා මක්කේට, ඒ මක්කෙන් අපි ඇති වෙනවා ඊර්ෂ්‍යාව කියන එකට එනවා කියන එක. එතකොට ඒක තමයි මේ නම්බර්ස් දාලා තියෙනවා. මෙතන 2, මෙතන 3, මේ වගේ 4 කියලා ඊර්ෂ්‍යාවේ පාත් එක අපි ලබන බලන තියෙනවා. එතකොට මේ අපි දන්නවා ඔය 4 වෙනි රවුමෙන් පස්සේ ඊර්ෂ්‍යාව කියන එක හට ගැනීම ආරම්භ වෙනවා. ඒකේ අධික භාවය ඇති වෙන්නේ මක්කය ඇතිවීමෙන් පස්සේ තමයි. ඒකේ අධික බව ස්ට්‍රෝං බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ඔය සබ්බාසෝ සූත්‍රය අපි ඉගෙන ගන්නා වූ ධර්මයන් එක්ක බැලුවයින් පස්සේ එතනත් හරි ලස්සනයි. අපි කිව්වා අර තටාකයේ ඇතුළේ පාත්‍රයක් තියෙනවා කියලා. මැද්දි තියෙන පාත්‍රය වේගවත් වෙලා නම් අපිට ලැබුණා කියන එක තියෙනවා. මොකද ඒකේ පරාමාසයෙන්ම ඇතුළේ තටාකේ තියෙනවා. එතකොට Tamanට මොකක් හරි එකක් ලැබිලා තියෙනවා නම් අපි ඒක පලාස කරනවා. මේ රස්තාවට වඩා අරක හොඳයි කියලා එහෙම. ඒ ප්‍රොමෝෂන් එකක් ගැන අපි කතා කළේ. දැන් අපි ඒක හොයාගෙන යනකොට, දැන් පලාස කළා හොයාගෙන යනකොට මොකද වෙන්නේ? අරයට හම්බුණා මට නැහැ කියලා ඊර්ෂ්‍යාව වෙනවා. ඉතින් එවන ඕගලන්ට පේනවා මේකේ සම්බන්ධතාවයක්. මේ මක්කේ පලාසය පලාසයේදී අපිට ලැබුණා කියන එක තියෙනවානේ. ඒක වෙන් කරගෙන ගිහිල්ලා දැන් වන්න හොයාගෙන යනවා මේ පැත්තෙන් පහලින් ගිහිල්ලා අන්න රූපයක් ස්පර්ශ කරන්න යනවා. ඒ හොයාගෙන ගියාන් පස්සේ අරයට හම්බුනේ ඔන්න මට හම්බුනේ නැහැ. ඒකනේ අපි දෙන්නම ඇප්ලයි කළා අරයට හම්බුනා, දිනුව හම්බුනේ අරයට. ආදී මේ විදිහට ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා. එතකොට මේ වෙලාවේදී දැන් එහෙමනම් කෙනෙකුට හිතෙනවා දැන් මක්කෙන් පලාසෙන් ඊර්ෂ්‍යාව කියන එක සම්බන්ධතාවයක් ඔය අපි දැන් පින්නුවේ. එතකොට මේ අවස්ථාවේදී නම් කෙනෙකුට හිතෙනවා මේ පලාසෙන්ද නේද ඊර්ෂ්‍යාව කියලා නේද? නමුත් මේ පලාසෙ කියන එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි මේ වෙලාවේදී. මක්කේ නිසායි අපිට ඇති වෙන්නේ මේ ඊර්ෂ්‍යාව කියන එක. පලාසය අර ඒකට සඳහා උපකරණයක් වාගේ භාවිතා කළා කියන එකයි එතනදී ගන්න තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ සම්බන්ධතාවයන් අර අර ධර්මයත් එක්ක දැකීම තමයි මේ තුන්ක වැදගත් වෙන්නේ. එතකොට අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ 7 වෙනි ස්ලයිඩ් එකේ අපි මච්චරිය කියන එක ඉගෙන ගන්නවා. එතකොට මේ මච්චරිය කියන එක මේකේ ලකුණු කොල්ලලා තියෙනවා. අපි දන්නවා මේ මච්චරිය කියන එක මේ පලාසය නිසා තමයි ඇති වෙන්නේ කියලා දන්නවා. මච්චරිය ඇති වෙන්නේ පලාසය නිසා කියන එක. එතකොට අපි ඕක ඉගෙන ගත්තා. අපි පලාස කරන මේ ලාභ මච්චරිය වශයෙන් අපි ඔක විමසුවා නේද? ලාභ මච්චරේ වශයෙන්. එතකොට පලාසය තුල තියෙන සංස්කාරවල සමාන භාවයක් නැතිකම කියන එක පලාසය තුල තියෙනවා. එහෙමනම් මච්චරිය තුලත් තියෙන සංස්කාරවල අසමානතාවයට දුදුදු ඒ රූපේ අසමානතාවය ගැන හැඟීම ඇති වෙනවා. අපි දැන් මොනවා හරි ටින් එකක් අරගෙන කියනවා මේ ටින් එකට වඩා මේක හොඳයි. මේකේ ග්‍රෑම් ගන්න හරි වැඩි. අන්න ඒ වගේ අපි ඒ පාර පලාස කරනවා මේක ලාභයි. ඒ කියන්නේ දැන් සුපර් මාකට් එකේ බඩු ගන්නකොට එහෙම කරනවා නේද? කිරි ලීටර 1යි ලීටර 2යි ලීටර 2 ගන්නකොට ටිකක් ගන්න අඩු වෙනවා වෙනවා. අර කත් දෙක නේද? අන්න ඒ වගේ අපි මේ අසමානතාවයේ හැඟීම් කීකෙතන තියෙනවා. අන්න මෙතෙන්දී පෙන්නනවා මේ විදිහට මේ සංඥාවන් භාවිතා කරලා මේකට වඩා හොඳ රූපයක් ඇති කියලා සිතලා ඒවා අපි සොයනවා. විඥානීය කියන එක පිටවෙනවා. අන්න ඒ විදිහට තමයි මේ මච්චරී කියන එක ඇති වෙන්නේ කියලා. රාතන් වහන්සේ පෙන්නනවා මේ මච්චරියට රවුම් මගයක් කියන එකක් නෑ. රාතන් වහන්සේට මේ රවුම් මගයක් මේ රවුමක් කිසිම රවුමක් රාතන් වහන්සේට නැති කියන එක කැරකවීමක් කියන එක නෑ කියන එක පෙන්නනවා. ඉතින් මෙතන පේනවා මේ ධර්මයේ තව චුට්ටක් දුරට ගිහිල්ලා දැන් අපි මේ දක්වා බලාගෙන ආවේ රතු පාට ට්‍රයැන්ගල් එකේ ඊර්ෂ්‍යාව කියන එක. මේ පැත්තේ ට්‍රයැන්ගල් එකේ අපි මේ මච්චරිය දක්වා තමයි බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ ට්‍රයැන්ගල්ස් දෙකක් දැන් පෙන්නලා දීලා තියෙනවා. අපි මේක තව චුට්ටක් ඉස්සරහට විස්තර කරගෙන යනවා. මේක තමයි මේ බේස් එක හැටියට අපි බලා භාවිතා කරන්නේ. මේකෙන් පේනවා මේ මච්චරිය ඒ සාතේය මේ පැත්තේ දුස්සීල භාවය මච්චරියෙන් සාතේයයිලා සාතේයෙන් දුස්සීල භාවය කියන එක ඇති වෙනවා කියන එක. අනිත් අතට ආපහු පේනවා මේ රතු පාට ට්‍රයැන්ගල් එකක් ලකුණු කරලා තියෙනවා. ඒ ඊර්ෂාවෙන් මායාව මායාවෙන් මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා කියලා. එතකොට මක්කේ මේකට අයිති වෙලා තියෙනවා. මේ පැත්තේ පලාසය මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකේ තවත් ධර්මයක් පේනවා ඔයගොල්ලන්ට. මේ බයගතිට යනවා ලයින් එක මේ පැත්තේ තියෙනවා විචිකිච්ඡාව කියන එක පහළ ඊළඟට උඩ ලකුණු කරලා තියෙනවා සාරම්භය. ඒ කියන්නේ මෝහගතියෙන් ඉඳන් එන්නව එක නේද? මෝහගතියෙන් ඉඳන් අපි කියන්නේ කාමරාග අනුසය ලයින් එක නේද? ආන්නේක තමයි සාරම්භය කියන එක තියෙන්නේ කියන එක තියෙනවා. එතකොට අවුපසන්න චිත්තේ අපි දන්නවා මේ මෙතන පරිදේවිය කියලා එහෙමත් අපි සඳහන් කරන ඔපලක් කාලවලට. ඒ වගේම ඔයගලන්ට පේනවා මෙතන අතිමානීය කියන එක ලකුණු කරලා තියෙනවා. ඒක ලකුණු කරලා තියෙන්නේ මේ දුස්සීල භාවයේ තියෙන ඉඳන් සාතිය දක්වා තියෙන රේඛාවෙන්. ඒකෙන් අර්ථ වෙන්නේ මොකද්ද? මේ අතිමානීය දුස්සීල භාවය නිසා ඇති වෙනවා කියන එක. ඊළඟට මෙතන මේ අරහට කැපෙන තැන එතන ලකුණු කරලා තියෙනවා තම්බේ කියලා. එහෙමනම් තම්බේ කියන එක ඇති වෙන්නේ අතිමානීය නිසා. අතිමානී ඇති වෙන්නේ දුස්සීල භාවය මේ කාරණා ඉස්සරහට පොඩ පොඩ බලමු. එතකොට මේ කාරණා වල සම්බන්ධතාවය තියෙනවා අපි මේ පළවෙනි භාවනාවට අපි මේ ස්ලයිඩ් 7 වලින් තමයි පටන් ගන්න. හැබැයි අපි ඒකේ විස්තරය තියෙන්නේ 8යි 9යි භාවනාව හැටියට ලියා ගන්න ඕන. ඕක ලියාගත්ත හැකේ පළවෙනි භාවනාව පටන් ගන්න මෙන්න මෙතනින් කියන එක. මේ දක්වා කරපු ධර්මයනුයි ඊළඟට ස්ලයිඩ් දෙකේ ඒ කියන්නේ 7යි 8යි 9යි කියන එක තමයි වැටෙන්නේ. මේකදී අපි තේරුම් ගන්නේ ওই 9 වෙනි ස්ලයිඩ් එක වෙනකොට අපි මේ විදිහට මිච්ඡා දිට්ඨියකින් පටන් අරගෙන අපි ආපහු එන්නේ මිච්ඡා දිට්ඨියටම තමයි කියන එක අපි තේරුම් ගන්න. අන්න ඒක අවබෝධ කරගන්න පළවෙනි භාවනාවට ඇතුළත් වෙනවා. ඒකම අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. මේකේ ඉතුරු විස්තරය කියන එක බලා ගන්න. දැන් අපි ඊළඟට ඉගෙන ගන්නවා මායාව. ඊර්ෂ්‍යාව නිසා මායාව ඇති වෙනවා කියලා අපි ඉගෙන ගත්තා චූලස්සපුර සූත්‍රයේ නේද? එතකොට ඒ තමුන් යම් කිසි දුස්කීල භාවයකට පත් කරගෙන ඒක වසා ගැනීම සඳහා අනුන් රැවටීම මායාව කියලා කියනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී මෙයා කල්පනා කරනවා අන්න යම් කිසි සැපතක් විඳිනවා මට මේක අහිමි වුණා මේක මම ලබා ගනිමි කියලා සිතලා තමයි මායාව කියන එක ඇති වෙන්නේ. ඒකේ උදාහරණේ තමයි අපි අර සිංහස්ලා දෙන්නෙක් ඉන්නවනේ. ඒ එක්කෙනෙක්ගේ සින්දු රේඩියෝ එකේ ප්‍රචාරය වෙනවා අනිත් එක්කෙනාගේ සින්දු ප්‍රචාරය වෙන්නේ නැත්නම් මෙයාට දුකයි. මෙයාට කල්පනා වෙනවා අර පුද්ගලයා හොඳ සැපතක් විඳිනවා. ඇයි ඉතින් එයාට අනිත් මිනිස්සු කියනවානේ වාගේ සින්දු යනවා බොහොම මෙහෙමයි කියලා නේද? ඉතින් මේක ඉවසගෙන ඉන්න බෑ. මෙයාට ඊර්ෂ්‍යාවක් ඕක ගැන තියෙනවා. දැන් මොකද කරන්නේ? ගිහිල්ලා ඒ රේඩියෝ එකේ ප්‍රචාරය කරන මිනිස්සුන් අල්ලගෙන ඒගොල්ලන්ට අරක්කු බෝතලයක් ආදී දෙයක් මොනවා හරි අරන් දෙන්න. එහෙම නැත්නම් කාමයේ වර්ධව හැසිරෙනවා. අන්න එහෙම දෙයක් කළාට පස්සේ අරගොල්ලෝ අර සින්දු ප්‍රචාරය කරනවා. ඒ සින්දු ප්‍රචාරය කරාට පස්සේ දැන් මෙයාට සන්තෝෂයි. සින්දු යනවා ඇහෙනවා. අනිත් අය ඇවිල්ලා කියනවානේ සින්දු ගියාට හරියන්නේ නැහැ. කවුරු හරි අනිත් කට්ටිය ඇවිල්ලා කියන්න ඕනේ ඔයා හරි ප්‍රසිද්ධයි දැන් ඔයාගේ සින්දු යනවා නේද රේඩියෝ එකේ අපි අහනවා. ආන්න ඒක කිව්වම අර මාන්නියත් එක්ක ඇවිල්ලා එයාට හරි සන්තෝෂයි. හැබැයි මේක කියනකොට මෙයාගේ ඇතුලෙන් එකක් පත්තු වෙනවා. මම මේක ලබා ගත්තේ මගේ දක්ෂතාවයේ නෙමෙයි. මම අර අරක්කු බෝතලයක් හරි අරන් දීලා එහෙම නැත්නම් කාමයේ වර්ධව හැසිරීමක් හරි කරලා කියලා. ඉතින් මේක වහගන්න. මේක වහ ගැනීම තමයි මෙයාගේ තියෙන්නේ. එයාට ඒකට හේතු වුණේ මොකද්ද? අන් අය සපතක් දෙනවා. අර සින්දු යනකොට අර අනිත් එක්කෙනා ගැන වර්ණනා කරනවා. අහගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මෙයාට. ඒක නිසා තමයි මෙයා කොහොම හරි මේක කළේ. ඒතකොට මේක තමයි මායාව කියන්නේ. එතකොට ඊළඟට අපිපත් දැන් එතකොට පේනවා ඕගලන්ට මේ ඊර්ෂ්‍යාවෙන් මේ මායාව කියන එක ඇති වෙනවා කියලා. ඉතින් ওই මායාවෙන් තමයි මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙන්නේ. ඒක අපි ඊළඟ එකට අපව බලනවා. දැන් ඊළඟට තියෙන්නේ තථාගතයන් වහන්සේ කී ධර්මයේ සාතීය කියන එක. එතකොට සාතීය කියන එක අපි දන්නවා මච්චරිය නිසා සාතීය කියන එක ඇති වෙනවා. ඒ මච්චරිය වශයෙන් අපි සලකනකොට අපි ටිකකට ඉස්සෙල්ලත් කිව්වා අපි පලාස කරන්න ලාභ මච්චරිය වශයෙන් බලනවා කියලා. නමුත් ඒක ලාභ මච්චරිය වශයෙන් බලීම පමණක් ප්‍රමාණවත් නොවනවා කියන එක හතන් වහන්සේ පෙන්නන මේක හේතුව මොකද්ද? සංඥාව නිසා ඇතිවෙනා උදේසියු සියුම් ස්වභාවයක් ඒකේ තියෙන. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අර රූපේ භූතේන පුසන්ති පස්සා කියන්නේ ඒ රූපෙන් තොරව යමක් නැහැ කියන එකත් අපි සිහි කරන්න ඕනේ. දැන් මේ මොකද නිව සංඥා නා සංඥායතන ලාභියත් ඒ රූපයේ සියුම් ස්පර්ශ කරනවා. අන්න ඒක නිසා තමයි අපි මේ විදිහට බලන්නේ. එතකොට සාතීය ඇති වෙනවා නම් අපි වංචා කරනවා කියන එක තියෙනවා. ඉතින් අපි මොකද වංචා කරන්නේ? ඒ නිවනින් පිටත වූ යමක් ගැනීමම තමයි වංචාව. ඒ කියන්නේ ඒ තමන් නිර්වාණයෙන් පිටත වූ දෙයක් ගත්තනම් රූපයක් වේවා රූපය අතහැරලා ඒකෙන් ඇති වෙනා වේදනාවක් වේවා එහෙමත් නැත්නම් අන්තිමට ඒවත් ඔක්කොම අතහැරලා ඒ සංඥාවක් වේවා ඒව ලාභයක් කියලා ගත්තනම් අන්න ඉතින් අපිට වංචාවක් කියන එක ඇති වෙනවා. එතකොට ඉතින් ඕක අතහරිනවා නම් ඉතින් අපිට හත් වෙනි ධ්‍යාන සමාපත්තියෙන් තියාගන්න පුළුවන්කම කියන එක තියෙනවා ඒ සාතිය කියන එක. එතකොට දැන් අපි මේ අපි චූලාසපුර සූත්‍රය අපි ඉගෙන ගත්තා වූ දේවල් තියෙනවා. ඒකේ මායාවෙන් අපිට මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙනවා කියන එක. එතකොට මේකෙන් මේ ට්‍රයැන්ගල් එක ඇති වෙනවා කියන එක අපිට ඉගෙන ඉස්සලත් පෙන්නලා දුන්නා. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. නම් ස්ලයිඩ් එකට සාතිය කියන එක තියෙනවා නම් දැන් අපි වංචා කරා කියන එක තියෙනවානේ. වංචා කරා නම් එහෙනම් දුස්සීලභාවය අපිට ඇති වෙනවා කියන එක තියෙනවා. ලාභී නිසා වංචාව නිසා. දැන් එහෙමනම් අපිට සම්බන්ධ වෙනවා මේ ට්‍රයැන්ගල් එක මච්චරියෙන් සාතේය සාතේයෙන් මෙතෙන්දී ඇති වෙනවා දුස්සීල භාවය කියන එක. ඉතින් ඕක දෙපැත්තට ගමන් කරනවා. මේ සාතේය කියන එක මේ පැත්තට සාතේය නිසා දුස්සීල භාවය ඇතිවීමත් හරි. ඒ වගේම මේ දුස්සීල භාවය කියන එක හේතුවක් වෙනවා සාතේය කියන එක ඇති වෙන. එතකොට මේ ට්‍රයැන්ගල් එකේ වම් අත පැත්ත ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සාතිය ඇති වෙන්නේ මච්චරියෙන්. පත්‍ය හැටියට තින්නේ සාධාරණ කාරණේ හැටියට තින්නේ මේ මච්චරිය කියන එක. සාතිය කියන එකට හේතු හැටියට රාතන් වහන්සේ පෙන්නනවා විඥාන ධාරාවේ පැවතීම කියන එක තමයි මේකට හේතු වෙන්නේ කියලා. විඥාන ධාරාවේ පැවතීම කියන එක හේතු වෙනවා කියලා. ඉතින් විඥාන ධාරාව පැවතෙනවා කියන එක සම්බන්ධයි දුස්සීල භාවයට. එතකොට එහෙමනම් පේනවා දුස්සීල භාවය හේතු වෙනවා. එතකොට දකුණු අත පැත්ත හේතු වෙනවා. ළඟම කාරණේ විඥාන ධාරාවේ පැවතීම. දැන් එතකොට ඒ කුමකට අපි දුස්සීල වෙනවද කියන ප්‍රශ්නේ ඒ සංස්කාරවල අසමානතාවය දැකලා මේ සංස්කාරයට වඩා මේක හොඳයි. පලාසේ මගින් අපි මේක වෙන් කරනවා. වෙන් කළා ඒකටම අපි අතිමාන වෙනවා කියන එක තියෙනවා. ඉතින් පලාසේ මගින් වෙන් කරනවා කියලා කිව්වම කල්පනා කරලා බලන්න දැන් තමන් කර කර ඉන්න රස්සාවට වඩා කෙනෙක් හිතන්න පුළුවන් මේකට වඩා හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් මිනිසු මරලා. දැන් උදාහරණයකට ගන්නකො දුප්පත් මිනිසෙක් ඉන්නවා. දැන් මම මාමියකට ජොයින් වුණොත් මට මිනිස්සු මරලා හරි ටිකක් කල්ලි ගන්න පුළුවන්. ආන්නේ වගේ හැංගී කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ සංස්කාරවල අසමානතාවය දැකලා තමයි අපි මේක කරන්නේ. මේ සංස්කාරයට වඩා මේක හොඳයි කියලා සලකනවා. ඉතින් ඒක නිසා අපි පානාතිපාතයේ පවා තෝරා ගන්න පුළුවන් ඒ රස්සාවක් හැටියට ඒ අවස්ථාව වෙනකොට. ඒතර දුස්සීල භාවයේ තෙන්දි අපිට හොඳට පැහැදිලි වෙනවා. ඊළඟට හරි ලස්සන වාක්‍යයක් මේ අන්තිමට ලියලා තිනු මේ මිච්ඡා දිට්ඨිය කුමකටද මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ කියලා. මෙතෙන්ද රහතන් වහන්සේ පෙන්නනවා මේ පදුට්ට මන සංකප්පේ නිසා ඇති වුණු නිත්‍ය භාවයෙන් මේකට හේතු වුණායි මේකට ප්‍රත්‍ය වුණායි කියලා. පදුට්ට මන සංකප්පේ නිසා ඇති වෙච්ච නිත්‍ය භාවය තමයි මේක හේතුවයි ප්‍රත්‍යයි කියලා ඇති වෙන්නේ. ඉතින් අපිට පේනවා එහෙමනම් අපි මුලින් පටන් ගත්තා මිච්ඡා දිට්ඨිය. මතකද? මිච්ඡා දිට්ඨි අවිච්ඡා අපි කල්පනා කරන්නේ. මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීමක් වෙනවාද ඒක අවිච්ඡා කියලා. එතනින් පටන් අරගෙන දැන් අපි ඇවිල්ලා තියෙන්නේ කොතෙන්ටද? ආපහු මිච්ඡා දිට්ඨිය තමයි. අන්න එතන ඒක තමයි. ඉතින් අපි භාවනාව පළවෙනි භාවනාවට එහෙමනම් ස්ලයිඩ් එකේ ඉඳන්ම 9 දක්වාම ඒවා අර 7 කියන එක තමයි බේස් එක. අපි ට්‍රයැන්ගල් එක ගලපු එක. එතනින් කල්පනා කළාම පේනවා මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නිකන් නෙමෙයි. පළවෙනි එක අවිජ්ජාව ඉඳන් මිච්ඡා දිට්ඨික සංඥාවකින් පටන් අරගෙන තමයි මේ කතාව ලොක්කම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පළවෙනි භාවනාවට ඔන්නෝ තමයි රහතන් වහන්සේ ඒ බලන්නේ කියන එක පෙන්වන්නේ. ඉතින් මේක තේරුම් ගත්තාම ඉතින් තමන්ගේ සමාධිය කියන එක බොහොම උග්‍ර ස්වභාවයකට පත් වෙනවා. මිච්ඡා දිට්ඨි පතන් අරගෙන ආපහු මිච්ඡා දිට්ඨියටම තමයි මම මේ දක්වා ගමන් කරලා ඇවිල්ලා තියෙන්නේ කියන්නේ. එහෙනම් අපි 10 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි කතා කරන්නේ අතිමානිය ගැන. දැන් අපි ඉගෙන ගත්තා දැන් ටිකකට ඉස්සෙල්ලා අර දුස්සීල භාවයේ ඇති වෙන අපි හොරා ගත්තා වූ ප්‍රස්තාව සංස්කාරය දුස්සීල බව පානාතිපාතයේ අන්න ඒකටම අපි අතිමාන වෙනවා කියන එක අපි ස්ලයිඩ් 9 එකේදී ඉගෙන ගත්තා. ඒකටම මාන්නියක් ඇති වෙනවා. එතකොට අතිමානිය මගින් තම්බෙයයි සාරම්භයයි කියන දෙකම ඇති වෙනවා. අපි ඒකත් අර 7 ස්ලයිඩ් එකේදී අපි පෙන්නුවා ඒ තම්බෙයයි සාරම්භයයි කියන එක ඇති වෙනවා කියන එක. එතකොට අතිමානිය කියන එක මිච්ඡා දිට්ඨිය හා ඒ වගේම දුස්සීල භාවයයි කියන දෙකත් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ දෙක හේතුවයි ප්‍රත්‍යය වෙන්නේ. ඒ මිච්ඡා දිට්ඨි හේතුව වෙන දුස්සීල භාවය කියන එක ප්‍රත්‍ය වෙනවා. අතිමානිය ඇති වෙන්නේ කොහොමද? දුස්සීල භාවය තමයි සාධාරණ කාරණේ ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය තමයි මේ හේතුව හැටියට තියෙන්නේ. එතකොට ඒක අපි අර 7 ස්ලයිඩ් එකේදී දැක්කනේ නේද? අතිමානිය කියන එක ඇති වෙන්න නම් මෙතනදී අපිට මේ දුස්සීල භාවයක් කියන එක තියෙනවා. ඒක ප්‍රත්‍ය වෙනවා. මේන් තිබෙනා වූ මිච්ඡා දිට්ඨිය කියන එක හේතුවක් වෙනවා මේ අතිමානිය කියන එක ඇති වෙන්න. එතකොට හේතුවයි ප්‍රත්‍යයයි දෙකක් අපිට එතන පේනවා. ඊළඟට තම්බේ කියන එක 10 වෙනි ස්ලයිඩ් එකේ අපි පැහැදිලි කරමු. තම්බේ කියන එක තම්බේ මගින් සාරම්භය එළවනවා. පළවා හරිනවා. මෙම සංස්කාර මගේයි කියලා දැඩිකොට ගන්නවා. විඥානේ යම්කිසි තද බවක් වේද මේක තම්බෙයි කියලා කියනවා. විඥානේ තද බවක් කියනවා නැති වෙනවා කියන එක. එතකොට දැන් අපිට පේනවා මේකේ අපි ආපහු හිටපු අර 7 වෙනි ස්ලයිඩ් එකට ගියොත් අපිට පේනවා මෙතන තම්බය තම්බේට පල්ලෙහැයින් අතිමානිය කියන එක ලකුණු කරලා තියෙනවා. ඒක තමයි ප්‍රත්‍ය වෙන්නේ. අතිමානියට ප්‍රත්‍ය වුනේ දුස්සීල භාවයේ. දුස්සීල භාවයෙන් අතිමානී අතිමානී තම්බේ කියන එක ඇති වෙනවා. හේතු වෙලා තියෙන මේ සංස්කාරෝ ලස්මානතාවේ පේනවද මෙතන මේ අවුපසන්න චිත්තය ලකුණු ඉන්නේ මෙතනනේ. එතකොට මේ ට්‍රයැංගල් එක තමයි මතක තියාගන්න ඕන. මෙතන තම්බේ පත්‍ය හැටියට ඇති වෙනවා. අතිමානී හේතුව හැටියට තියෙන සංස්කාරවල විසමතාවේ අවුපසන්න චිත්තය කියන එක තියෙනවා. ඒ කියන්නේ මේ සංස්කාරයට වඩා මේ සංස්කාරේ හොඳයි කියලා යම්කිසි ආකාරයකට ඇවිල්ලා තමයි තමන් ඉතින් දැඩි ලෙස ඒක අල්ලා ගන්නවා කියන එක තියෙනවා. ඉතින් මෙතන මේ ටිකක් අර මගේ උදේ භාවනාවන් හිම බලපු අයට හරි ලස්සන ධර්මයක් උතන තියෙනවා. ඒ කියන්නේ ඔය තම්බේ කියන එක නැති වෙන්නේ අර චිත්ත මුදිතා. චිත්ත මුදිතාව කියන එක තියෙනවා නම් අර ප්ලියන්සි ඔෆ් මයින් කියලා කියන්නේ අන්න ඒක මගෙන් තමයි ඔය තම්බේ කියන එකෙන් ගලවලා යන්නේ. එතකොට ඒක අපි අර ඡන්ද සමාධියෙන් අපි තීරුම් ගත්තනේ සංස්කාර පවතින්නේ නැහැයි කියලා. මොනරම් සංස්කාරයක්වත් වෙනස් කළා මේක පවත්න්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. විඥානයේ පවතින බොහෝ කුඩා කාලයක් කියලා තීරුම් අරගෙන ඡන්ද සමාධිය ඇති වුණාම අතනින් ඒ චිත්ත මුදිතා කියන එක ඇති වෙනවා. ඉතින් තම්බේ කියන එක ගලවලා දානවා. ඒ මුදිතා චිත්ත මුදිතා ප්‍රියන්සි ඔෆ් මයින්ඩ් කියන චිත්ත මුදිතා කියලා කියනවා. ඒකේ තියෙන්නේ අර බෙන් කරනවානේ විඥානේ නමන්න පුළුවන්. තම්බේ කියන්නේ විඥානේ රිජිඩ්. නමන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒක රිජිඩිටි කියන එක අරකින් අයින් වෙනවා කියන එක තියෙනවා. එතකොට අපි දැන් එහෙනම් මෙතෙන් තීගෙන ගත්තා මේ තම්බේ කියන එක. එතකොට අපි ඊළඟට අපිට බලන්න තියෙන්නේ සාරාම්භය කියන එක. අපි යමු ආපහු හිටු ස්ලයිඩ් එකට. 10 වෙනි ස්ලයිඩ් එකට අපි දැන් ඉගෙන ගන්න තියෙන්නේ සාරාම්භය කියන එක. ඒ සාරාම්භය කියන එකේදී අපි සාරාම්භය මගින් තම්බේ නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි විමසන්නේ. ඒ කියන්නේ විඥාණය අපි තම්බේදී ෆික්ස් කළා. මෙන්න මේක. මම මෙහෙමයි. ඉන්නේ කියන ෆික්ස් කළා. මතකයි නේ තම්බේ අපි පැහැදිලි කළා අයිස්ක්‍රීම් කතාවක් හිම් කියලා නේද? නැවතත් මතක් කරන්න ඕනේ. එතකොට ඒක සඳහා රූපේ යම්කිසි වෙනසක් කළ යුතුද? ඒ පසුපස විඥාණයේ දුවනවා යොමු කරනවා කියන එක කරනවා ඒ සාරම්භය වගේ. මේකේ ගැළවීමක් නැහැ. ඒ කුමක් නිසාද? සාරම්භයේ අධික වීමට තම්බේ හේතු වෙනවා. තම්බේ කියන එක හේතුවක් වුණා. ප්‍රත්‍ය වෙන්නේ මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය තමයි අපිට ඒ සාරම්භය කියන එක ඇති වෙන්නේ. එතකොට ඒක ප්‍රත්‍ය වෙනවා හේතුව හැටියට තියෙන්නේ තම්බේ කියන එක. අර ස්ලයිඩ් එකට ගියාම ආපහු බලන්න ඒක සම්බන්ධතාවය බලා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මේ විදිහට මේ අශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. ඒක නිසා අපි සංසාරේ සැරිසරනවා කියන එක රහතන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපිට සාරම්භය කියන එක ලකුණු වෙලා තින්නේ මෙතන. මේ සාරම්භයට මිච්ඡා දිට්ඨිය කියන එක තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. හේතු වෙලා තියෙන්නේ තම්බේ කියන එක. තම්බේ මේ පැත්තේ තියෙන තම්බේ විඥාණය ෆික්ස් කරා ඒක තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. ඒතර ප්‍රත්‍ය මෙතන මිච්ඡා දිට්ඨියෙන් එන්නේ. දැන් ආපහු හරි ලස්සන භාවනාවක් තියෙනවා අර මං අර කියන උදේ භාවනාව බලන එක්කෙනෙකුට. මේක බලන්න මේ ඉන්නේ කොහේ ඉඳන්ද? වයේ යගදී ඉඳන් ඉන්නා වූ ලයින් එක නේද? මේක නේද කාමරා ගනුසී පාර කියන්නේ. එතකොට කාමරා ගනුසී පාරේ තමයි මෙන්න මේ සාරම්භය කියන එක තියෙන්නේ. එතකොට අපි ඒකෙදි ඉගෙන ගත්තානේ මෙතන සතියක් ගැන කතා කළා නේද? මනෝ සංචේතනාවේ මෙතන දෙවෙනි සතිය නේද? ඒ දෙවෙනි සතිය දැන් අපි ඒ කලින් භාවනාවක පෙන්වවනේ අර කාය මුදිතා කියන භාවනාවේදී කොහොමද අපි මේ කාරණා තුනකින් මේක බලනවා කියලා නේද? ඒ කියන්නේ අර සංඥාව නිසා චේතනාව වෙලා වේදනාව නිසා චේතනාව වෙලා ඒ වගේම පරාමාසයේ ඉඳන් අර අත්තා කියලා අරගෙන. එතකොට මේ මුදිතාවෙදි කියවන්නේ මෙන්න මේ වන් තුනම අයින් කළා මේක පවතින්නේ නැහැ කියලා කාය මුදිතා කියන එක ආවා. එතකොට ඕකේ තව දැන් ওই මුදිතාව කියන එක ආවම ඒ කියන්නේ නැමෙන ස්වභාවයේ නිතියෙන්නේ චිත්ත ප්ලියන්සි කියලා කියන්නේ. එතකොට චෛතසිකයන් අපිට නමන්න පුළුවන් කැමති කැමති විදියට. දැන් බලන්න මේ සාරම්භය කියන කතාව අයින් කරොත් මොකද වෙන්නේ? බලන්න සාරම්භී ඉන්නේ ඒකේ කම්පිටිෂන් එක. දැන් එයාවත් අයින් කරොත්ින් තමයි තමන්ට ඔය අපි අද උදේ කරපු භාවනාව ඒකෙදි පෙන්නනවා මේ පක්ුණතා පාග්ුණතා කියලා ප්‍රොෆිෂන්සි කියලා කියනවා. ආන්න ඒක ඇති වෙනවා ඒකෙදි. මොකද එතෙන්දී හරි ඉස්සෙල්ල කාරණා දෙකම භාවිතා කරනවා. ඒ කියන්නේ අර චිත්තේ තිබෙනා වූ මුදිතාව කියන එක තියෙනවා, අර මාන කතාව කියන එක කපල දැම්මා, තම්බේ කියන එක මෙතනින් ගලවල දැම්මා. මෙයාට ඉන්නව හතුරු දෙන්න නේද? එයාව අයින් කළා. ඊට පස්සේ අපි මිච්ඡා දිට්ඨිය අර පවතිනවා කියන කතාව ඒකත් අයින් කළා දැම්මා. අපි නිත්‍යයි කියන එක එන්නේ නැහැ මෙතනින්. තියෙනවනේ නිත්‍යභාවයක් අර විඥාන විඥානීය තියෙනවා කියන කිදන් සත්‍යය දන්නේ. අන්නේ නිත්‍ය කතාව අයින් කරාම මිච්ඡා දිට්ඨිය ගියා. මිච්ඡා දිට්ඨිය ගියාන් පස්සේ සාරාම්භය ගියා. ආන්න දැන් මේ මනස ඒ වගේ தත්ත්වයකට මනස ප්‍රොෆිෂන්ට් කියන එක ඒක පෙන්නනවා. ඉතින් මේ විදිහට ඒ භාවිතා කරන්න පුළුවන් ටිකක් හිතීමෙන් තමයි ඉතින් මේව ඔක්කොම එන්නේ නේද බලාගෙන ගියායින් පස්සේ. එතකොට දැන් අපි එහෙමනම් මෙතෙන් ඉගෙන ගත්තා මේ සාරාම්භය හැමෝටම බලන්නේ කියන එක නෙමෙයි, බලන එක්කෙනෙකුට තේරුම් ගන්න උදව් උපකාර වෙන්න තමයි ඒක. ඒ පැවසුවේ. එතකොට තම්බේ කියන එක හේතු වෙනවා, මිච්ඡා දිට්ඨිය කියන එක ප්‍රත්‍ය වෙනවා කියලා දෙනවා. ඉතින් මේ විදිහට අශ්‍රද්ධා වෙලා තමයි අපි සංසාරේ සැරිසරනවා කියන එක තථාගතයන් වහන්සේ මෙරා රහතන් වහන්සේ පෙන්නලා දුන්නා. එතකොට දැන් අපි 10 වෙනි ස්ලයිඩ් එකේ හිටියේ. 10 වෙනි ස්ලයිඩ් එකේ අපි හිනනම් ඉගෙන ගත්තා මේ අතිමානියයි තම්බේයි සාරම්භය කියන එක. දැන් ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මදය කියන එක. ඒ මදය කියන එක අපි දන්නවා ජාති මදේ වශයෙන් දන්නවා. ඒ වගේ නිරෝගී මදේ ඒ ගරු කිරීම නිසා කවුරු හරි ගරු කරනවා ආපහු ඒවට මදියන් කියනවා කෙනෙක්ට ඇති වෙනවා. ඉතින් ওই මදේ කියන එක මේ ත්‍රිකෝණයෙම ලකුණු කරන්න පුළුවන්. මතකනේ අපි මච්චරිය සාතේය දුස්සීල භාවය කියන ට්‍රයැන්ගල් එක, පර්පල් ට්‍රයැන්ගල් එක නේද? මේක තමයි අර හබ් එක වෙන්නේ. අර වතුරු තටාකේ මැද්දේ හබ් එක හැටියට ගන්න ඒක. ඒකේ සාතේය කියන තැන මදේ කියන එක ලියා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් මේ මදේටත් අර හේතුවත් ප්‍රත්‍යක් තියෙනවා. මතකද මේ සාතේය කියනකොට අපි කිව්ව වම් අත පැත්ත නිතරම ප්‍රත්‍ය, දකුණු අත පැත්ත හේතු හැටියට ගන්නවා කියලා. මේකදී දෙක මාරු වෙනවා. මාරු වෙනවා කියලා කියන්නේ එහෙමනම් මේ මදයට හේතුව මච්චරිය. මදයට ප්‍රත්‍ය ඇවිල්ලා දුස්සීල භාවය කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි අපිට 11 වෙනි ස්ලයිඩ් එකේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි යමු 12 වෙනි ස්ලයිඩ් එකට. ඒක අපිට ලකුණු කරගන්න පුළුවන්කම කියනවා. ඒ මානිය කියන එක ලකුණු කරගන්න පුළුවන් මේ මිච්ඡා දිට්ඨිය තියෙන තැන. මේ ට්‍රයැන්ගල් එකේ රතු පාට ට්‍රයැන්ගල් එකේ මිච්ඡා දිට්ඨිය තියෙන තැන තමයි මේ මානිය කියන එක තියෙන්නේ. මෙතෙන්දි තරවාගේ ඒ දෙපැත්ත මාරු වෙනවා. හේතුයි ප්‍රත්‍යයයි කියන එක මාරු වෙනවා. ඉස්සෙල්ලා තිබුණේ මිච්ඡා දිට්ඨියට හේතු ඊර්ෂ්‍යාව කියලානේ. දැන් මානයට මේ මිච්ඡා දිට්ඨියට ප්‍රත්‍ය කියන එක ඊර්ෂ්‍යාව කියලා කිව්වා. දැන් මේ අවස්ථාව වෙනකොට මේක හේතුවක් වෙනවා. ඊර්ෂ්‍යාවෙන් තමයි මෙතන මේ මානිය කියන එක ඇති වෙන්නේ. මේ පැත්ත ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ මායාව කියන එක ප්‍රත්‍ය වෙනවා. ඒ හේතු වෙලා තියෙන්නේ අපිට පේනවා ඒ මායාව තුළ තියෙනවා දුස්සීල භාවය කියන එක. අර අරක්කු බෝතලයක් අරන් දුන්න වැරදි වැඩක් කළා කියන එක ඒක තියෙනවා නේද? එතකොට ඒක සාධාරණ කාරණිය වෙනවා ඒ මානිය කියන එක ඇති වෙන්නේ. දුස්සීල භාවයෙන්නේ මානිය කියන එක ඇති වෙන්නේ. මතකද අතිමානියට ප්‍රත්‍ය උනේ දුස්සීල භාවය කියන එක. ඒතකොට අන්නේ අර්ථය තියෙනවා. ඒතකොට ඒක නිසා මේක මේ පැත්ත ප්‍රත්‍ය වෙනවා. මේ පැත්ත හේතු වෙනවා. ඒතකොට රාතන් වහන්සේ මෙතන පෙන්නනවා මේ මානිය ඇතිවීමට හේතුව වෙන්නේ ඊර්ෂ්‍යාව. යමෙක් ඊර්ෂ්‍යා නොකරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අරූප ධ්‍යාන සමාපatti ලාභය ඒක පවතිනකොට ඊර්ෂ්‍යාව කරන්නේ නැහැ. අන්න ඒක නිසා ඒක අසාධාරණ කාරණිය කියන එක තියෙනවා. මොකද දුස්සීල භාවය තමයි ප්‍රත්‍ය වෙන්නේ. අර කිම් තමන්ට තීරුම් ගන්න පුළුවන් අර එක උදාහරණයක් දුන්නාම හැමතිස්සෙම මේක වෙන්නේ නැහැ කියන එක තේනවනේ. සාධාරණ නැහැ තේ කියන එක. දැන් එහෙමනම් අපි මානිය දක්වා ඇවිල්ලා තියෙනවා. දැන් ඊටකට අපි කරන් 13 වෙනි ස්ලයිඩ් එකට එමු. 13 වෙනි ස්ලයිඩ් එකේ ප්‍රමාදය කියන එක අපි බලමු. ඒ ප්‍රමාද විහාරී සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේදී පෙන්නනවා ඒ චක්කුන්ද්‍රිය සම්මුර රහිතව කවුරු හරි කෙනෙක් වාසය කරනවා නම් එයාගේ සිත තෙත් කරනවා කියලා. සිත තෙත් කරන ධර්මයන් කියනවා පහළ වෙන්නේ නැහැයි කියලා. දහම් පාලනවන්නේ ප්‍රමාදී කියලා කියනවා. ඉතින් මම මේක පැහැදිලි කරලා දීලා තිනවා. ඕගොල්ලන්ට කවුරු හරි ආරාධනා කරනවා ගෙදරකට එන්නේ කියලා පාටි එකකට හරි. ඒ ගෙදරට ගියාට පස්සේ මේ ගෙදරේ හොඳට හිඳලා සන්තෝෂයෙන් ආහාර ගන්න පාටි එකට ගිය මිනිස්සය ගිහිල්ලා අර ගෙදර තියෙන බඩු මුට්ටු, ඒ ගෙදර විශාලත්වය ආදී වාගේ දේවල් ගොඩාක් අල්ලගන්න. ඒ අල්ලගෙන අර ගිය මිනිස්සයා නෙමෙයි දැන් ගෙදර ඉන්නේ. අර ඊර්ෂ්‍යාවත් ඒවත් ඇති වෙලා මේ ඇවිල්ලා මේ පුද්ගලයා ඉන්නේ. ඒ වගේම තමයි මම කියන්නේ ඔය සුභ මාර්ගට එකට එහෙම යනකොට අර ඒ මිනිස්සයාගේ ඇත්තෙත් එනවා. ඒ කියන්නේ යන්නේ ලුණු ටිකක් හරි අරගෙන ඉන්න. හැබැයි යන ගමන් ඔන්න හොඳ ලස්සන ඇඳුමක් කෙල්ලලා තියලා දකිනවා. බෙල්ල හරවලා මේක දිහා බැලුවා. බලලා ඉවරලා ශා මේක හොඳයි නේ කියලා අර කලබලෙට පුතා පොඩ්ඩක් ඉන්නේ කියලා පොඩ්ඩක් අරෙද්ද අත ගාලා බලන. ඒ අත ගාලා බලලා ඉතින් දැන් ඉතින් ගානක් වැඩි ලේබල් එකක් බැලුවා. හා යක් කියලා යනවා නේද? යන්නේ නිකන් නෙමෙයි. මේක මම අඩු කරහන් ගන්න. ක්‍රිස්මස් එකට හරි බොක්සින් ඩේ එකට හරි අඩු කරහම ගන්නවා කියලා හැඟීම ඒ වාරගෙන තමයි යන්නේ. දැන් අරක අර ගත්තා වූ අදහස තියෙනවා නේද? ඒ අදහස මෙයාගේ හිතේ වැඩ කරනවා. ෂම් මේක බොක්සින් ඩේ එක නෙමෙයි කලින් හරි අඩු වෙනවා නම් මට ඇඳගෙන යන්න පුළුවන් නේ. ආදි වශයෙන් අරක ඒ නර්ගීය මිනිසයා නෙමෙයි ගෙදෙට්ට ඉන්නේ. එයාගේ සිත ඔක්කොම තෙත් වෙලා කියන එක තියෙනවා. එතකොට මේක නිසා මේ ධර්මයන් පහළ වෙන්නේ නැහැ ඇත්තනේ නම්. ඉතින් ධර්මයන් පහළ වෙන්නේ කොහොමද? අරයාගේ මනසේ වැඩ කරන්නේ අර කැඳ දකපු ඇඳුමනේ. ඒක ගැන තමයි මේ වැඩ කරන්නේ. මේක අනිත් පැත්ත පෙන්නනවා. එහෙම කරන්නේ නැත්තම් සංවරයිතෝ සයිතෝ වාසය කරනවා නම් ප්‍රමෝදය ඇති වෙනවා. ඒකෙන් ප්‍රීතිය, ප්‍රීසීන් ප්‍රසද්දී, පස්සද්දී සුඛී සුඛී සමාධිය. ධර්මීය ඇති වෙනවා කියලා ප්‍රමාද විහාරි සූත්‍රයේ පෙන්නනවා. ඉතින් මේකේ තව දෙයක් පෙන්නනවා. මේ ප්‍රඥාව ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කවුරු හරි මිනිස්සෙක් කියන දුකයි. මොකද දුක ඇති කියන්නේ ති තණ්හාවෙන් දන්නේ බුදුහාමුදුරු කියලා තියෙනවා නේ කියලා කියනවා නේද? ආයි දවසක් ඇවුවම දුකයි කියනවා. මොකද දුක ඇති? මේ තණ්හාවෙන් දන්නේ ති බුදුහාමුදුරු කියලා තියෙනවා නේ කියලා එතනින් වචනේ ෆුල් ස්ටොප් එක දීපම නැවතුන. ඒ කියන්නේ ඒක ප්‍රඥාවක් නෙමෙයි. ඒකෙත් යම් වූ ප්‍රඥාවක් තියෙනවා. අර බුදුහාමුදුරුගේ වචනේ හැරි මතකයක් තියෙනවා. දුකයි කියන එක හරි පොඩ්ඩක් මතක තියෙන. නමුත් ප්‍රඥාව කියලා කියන්නේ දුක්ඛය කියන එකේ සමුදය ස්තංගමේ කියලා දැකලා දුක නැතිකරන්න පමා නොවනවා. ප්‍රමාද නොවනවා නම් තමයි අන්නේ ඒක තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට දැන් එහෙමනම් ඒ අපිට පේනවා ඉතින් මේ නෙගිජන්ස් කියලා කියන්නේ මෙන්න මේ අදහසේ අනිත් පැත්ත නේද? ප්‍රමාද වෙනවා කියන්නේ එහෙම අදහසක් එයාට ඇත්තේ නැහැ කියන එක. දැන් මානිය, මදේ, ප්‍රමාදිය කියන තුන එකට එකතු වෙනවා. මානිය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. අපි කලින් ලකුණු කළා මිච්ඡා දිට්ඨිය තියෙන තැන මානිය කියලා. ඒ වගේම ඒකට ප්‍රත්‍ය වශයෙන් මායාව එහෙම කිලත් කිව්වා. මදේ, මදෝ කියන එකට ප්‍රත්‍ය වශයෙන් අපි පෙන්නනවා ඒ දුස්සීල භාවය තමයි ප්‍රත්‍ය හැටියට තියෙන්නේ කියන එක. මේ දෙක දිකට එකහම බලහම ආන්න අපි එන 1.3 මොහය ප්‍රමාදී කියන එක ඒකේ ඇති වෙන්නේ. අර ප්‍රඥාව නැතිකම කියන එක. ඉතින් අර මිච්ඡා දිට්ඨියේ ඒ නිත්‍ය භාවය ලෙස අපි කල්පනා කරන්න ඕනේ. මේක කියන එක මේක නිත්‍ය භාවය කියන එක. සාතීය කියන එක අපි මොකක් හරි එකක් ලාභයි කියලා ගත්තා අත්ත. ලාභ කියලා ගතාවත් එක අත්ත. එහෙනම් මේකේ තියෙන්නේ අත්ත භාවය. මේකේ තියෙන්නේ නිත්‍ය භාවය. මෙතන ප්‍රමාදී කියලා කියන එකේ තියෙන්නේ දුක්ඛ භාවය. එතකොට නිත්‍ය භාවය, අත්ත භාවය ඇති වෙන්නේ දුක්ඛ භාවය කියන එක. ඉතින් ඔබ තවත් ගැඹුරට බලන්න පුළුවන්. මේ නිත්‍ය භාවය කියන එක ගත්තාම ඒ වේදනාවේ විපරිණාමය නිසා හටගත් දෙයක්. ඇයි අපි වේදනාවක් වෙනස් වුණාම අර සීය ඉල්ලන්නේ? නැවතත් ගෙදර උයන් තේරෙන්නේ නැහැ කිය කිය ඒ වේදනාව එයා පතනවා. එතකොට ඒක නිසා තමයි නිත්‍යභාවය නේද? ඊළඟට ඔය අත්භාවය කියන එක සංස්කාරයේ වෙනස නිසා හටාගත්තා වූ දෙයක්. එහෙමනම් ඒක තුළ තියෙන සංස්කාර දුක්ඛතාවය කියන එක. එතකොට මෙතන තියෙන විපරිණාම දුක්ඛතාවය කියන එක. මේකේ තියෙන සංස්කාර දුක්ඛතාවය කියන එක. එහෙමනම් ඉතින් මෙතන තියෙන ප්‍රමාදී ගත්තාම දුක්ඛතාවය. දුක්ඛතාවය. ඉපදෙන කොටත් දුකයි, ඉපදෙලා ඉන්න කොටත් දුකයි. දෙකින් දෙකටම දුකයි කියන එක තමයි තියෙන්නේ. දුක්ඛතාවය. අපි ලෝභ දෝෂ මොහොකේ මේ ඉගෙන ගත්තනේ නේද? ඉතින් මේකේ පේන්නේ මොකද්ද? මේ ওই මරණය කියන එක ගත්තහම හරියට නිකන් මේ දිය පහරක්. ඒ දිය පහරක් කඩුවෙන් කපනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඔන්න මුලින් පටන් ගන්නකොට පිරිසුදු උල්පතකින් වතුර ගලාගෙන එන. ඒකේ වතුර පිරිසුදුයි. රොඩු මඩ නැහැ. තවත් උල්පතකින් ඇවිල්ලා ඔබට තව වතුර එකතු වෙනවා. මතකද අපි බැලුවේ අර සංස්කාර පත්‍ය විඥානං කියලා ඒ පැත්තෙන් ආවනේ. පෙරාගේ කිව්වා. ඊට පස්සේ දැන් අගේකුත් එනවා. ආන් මේ වගේ වතුර පාරවල් දෙකයි. ඉතින් ਉਹ දෙක එකතු වෙලා තවත් යනකොට තව තවත් පල්ලෙහාට එන්න එන්නම එකතු වෙනවා. මේ ධර්මයේ පෙන්නන්නේ ඒකනේ. එන්න එන්නම අපි එකතු වෙවි එනවා. ඊර්ෂ්‍යාව වෙනවා, මක්කය වෙලා ඊර්ෂ්‍යාව වෙනවා, එන්න එන්න මායාව වෙනවා, මිච්ඡාදිත්තේ දිගින් දිගටම එන්න එන්න වැඩි වෙනවා කියන එක පේනවා. ඉතින් ওই පල්ලෙහාට ඇවිල්ලා දැන් රොඩුයි මඩයි එකතු වෙලා තියෙනවා. එන්න එන්න එකතුනේ මොනවද? රොඩුයි මඩයි. ඔව තමයි එකතුනේ. අර ඊර්ෂ්‍යාව මක්කය කී ගියා එකතුනා ඒ විදිහට. ඉතින් කවුරු හරි කෙනෙක්ගේ මරණයේදී කල්පනා කරනවා මේ කඩුවක් අරගෙන මම මේක දෙකට කපමු. වෙන් කරනවා කියන එක නේද? වතුර පාර වෙන් වෙන්නේ නැහැ නේ නේද? එක පාරකට පොඩ්ඩක් වීමක් වුණා, පොඩ්ඩක් කැල්ලක් කැඩලා විසුණා වාගේ. හැබැයි ඉතින් වතුර පාර ආපහු එන විඥාන ධාරාව ඒ විදිහට. ඉතින් එන්න එන්න මොකද වෙන්නේ? ආපහු දුස්සීල භාවයම තමයි. අපි ඉන්න ඉන්න මොකද වැඩි වෙන්නේ? දුස්සීල භාවය. අර ධාරාව ওই විදිහටමනේ ගලන්නේ. අභිජ්ජාවෙන් පටන් අරගෙන දිගින් දිගට ආවා, එකතු වුණා, එකතු වුණා, එකතු වුණා. මේක මෙරලයි වුණයි කියලා ඕක වෙනසක් නැහැ. ආපහු තව තව එන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ඉන්ටර්නෙට් එකේ ඉස්සර වෛරස් එහෙම තිබුණේ නැහැ නේද? මිනිස්සු හොඳට වැඩ කරගෙන ගියා. ඊට පස්සේ මේ කාල දැනගත්තාම කට්ටියක් ඒගොල්ලෝ මේකෙන් ඔයා ක්‍රෙඩිට් කාඩ් එක දාන්නකො මම විදින්නම් කියලා එයත් ඒකට ඉතින් ඒවට ක්‍රම හැදුවා. දැන් අපි ඒ ක්‍රමයටත් මොනවා හරි ක්‍රමයක් අටවගෙන ජීවත් වෙනවා නේද? පේනවද? ඒකටත් අපි මොනවා හරි සකස් කරගෙන අපි ජීවත් වෙනවා කියන එක තියෙනවා. ඒ වගේම අපි පොඩි කාලේ අපි අහලා තිබුණේ නෑනේ මේ බෝම්බ වැඳගෙන ඉන්න මිනිස්සු මැරෙනවා කියලා තමන්ගේ ශරීරයට අනිත් අයත් මරාගෙන. ඉතින් ඒකත් සිද්ධ වුණානේ නේද? ඒකත් සිද්ධ වුණාට පස්සේ ඕගොල්ලෝ ඒකටත් පුරුදු වුණා. ඒ ක්‍රමයටත් අපිට ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඒකට මොකක් හරි අපි ක්‍රමයක් උපායක් හොයා ගන්න. මොනවද අපි මේ ජීවිතය කොහොම හරි පවත්වා ගන්නවා කියන එක තියෙනවා. ඉතින් එන්නේ ඉන්න රොඩුයි මඩ. ඒ කියන්නේ රොඩු මඩ වලට පුරුදු වෙනවා. රොඩු මඩ වලට පුරුදු නැහැ ඉතින් ප්‍රමාදේ. එන්නේ ඉන්න ප්‍රමාදේ කියන එක. ඒක ඇති වෙන්නේ. එතකොට ඒක තමයි මේ වත්තුමු සූත්‍රයේ අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔය ට්‍රයැන්ගල්ස් දෙක ගැන කතා කරන්න පුළුවන්. මේකේ ඔය මේ එක ට්‍රයැන්ගල් එකක් ඇතුලේ තව ට්‍රයැන්ගල් එකක් තියෙනවා කියන එක ගන්න පුළුවන්. එක වෙලාවකට ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මේ රෙඩ් ට්‍රයැන්ගල් එක මේ පර්පල් ට්‍රයැන්ගල් එක ඇතුලේ. තව වෙලාවකට අනිත් එක ඒක ඇතුලේ කියලා හිතන්න පුළුවන්. මේ පර්පල් ට්‍රයැන්ගල් එක තමයි සබ්බාසෝ සූත්‍රය අපි මැද්දේ තියෙන හබ් එක කියන කැටිට ගන්න. අර ට්‍රැම්පලින් එක දන්නවනේ අර පොඩි ළමයි පනින්නේ නේද? ඒතර බේස් එකක් කියන එක තියෙනවා. බේස් එක ඇතුලෙන් දැන් අප පල්ලෙහාට මැද්දේ හබ් එක කියලා හිතන්නකො. ඔන්න දැන් තමන් පාත් වුණාම මොකද වෙන්නේ? තමාන්ට පේනවා මේ උඩ තියෙන ට්‍රැම්පලින් එකේ බේස් එක වාගේ රින් එක මේ උඩ තියෙනවා වාගේ තමන්ට පේනවා. තව වෙලාවකට තමන් උඩට ගියාන් පස්සේ තමන්ට පේනවා මම ඉන්නේ මේ ට්‍රැම්පලින් එක නිසා කියන එක. එතකොට මේක බේස් එක වෙනකොට මං උඩ. එතකොට ඒ විදිහට මේකනේ මැද්දේ තියෙන හබ් එක උඩට පල්ලෙහාට යෑම anu කෙනෙකුට සිතා ගන්න පුළුවන්. මේක නිසා අරක තියෙනවා. අරක නිසා මේක තියෙනවා වගේ ඒ සම්බන්ධතාවයක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේකේ මේ භාවනාවට අපි එහෙමනම් දැන් අපි කිව්වා අර 1 ඉඳන් 9 දක්වා ස්ලයිඩ්ස් ටික පළවෙනි භාවනාවට ගන්න ඊකේ. ඉතින් දෙවෙනි භාවනාවට ඔක්කොම ටික නේද? මේ කොහොම කාරණා ටික එතන ඉඳන් මේ දක්වා මේ බලාගෙන ඉන්නේ. ඉතින් පුළුවන් පුළුවන් විදිහට බලාගෙන ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ වෙනකොට කොහොමද දැනගෙන හිටියන්නේ පලාසේ මච්චරි පළවෙනි භාවනාවෙන් වත්තූපම සූත්‍රය අපි දවස් හතරේ වැඩසටහනින් අපි දැනගෙන හිටියා. ඒකට එහෙමනම් සෑහෙන කාරණා කොටකට අපි ඇවිල්ලා තිනවා. ඉතින් ඊටු ටික බලාගෙන ඉනවා කියන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේක මහා උත්තරීතර ධර්මයක්. ඉතින් මට නම් මේක කියපු වෙලාවයි තිබුණා මීට වඩා වැඩි වූ ධර්මයක් මම නම් දන්නේ නැහැයි කියලා. ඒ 2014 මම මේක ලියලා තිනවා ජූනි මාසෙ. ඒ තරම් ධර්මයක් මෙතන තියෙනවා. ඉතින් මේ ධර්මී මේක පෙන්නනවානේ මේ මිච්ඡා දිට්ඨිය කියන එක මේ නිසා අපිට තියෙනවා මේ සමාධිය කියන එක ඇල්ලගන්න නේද? ඉතින් ඒක සමාධිය කියන එක අල්ලගත්තා නම් සාතිය එන මිච්ඡා දිට්ඨිය මේ සාතිය කියන එකට ගමන් කරනවා. ඒ වගේම ඉතින් ඒ ඊර්ෂ්‍යාව කියන එක නිසා ස්ටිංගිනස් එක පේනවද? මේක එලයින් වෙනවා කියන එක. මේක මේක ඇතුළට ගියොත් එහෙම පේනවද? මෙතන ඊර්ෂ්‍යාව මේකත් එක්ක නේද? මිච්ඡා දිට්ඨිය මේකත් එක්ක යනවා. ඉතින් මායාවේ තියෙන දුස්සීලභාවය එන දුස්සීලභාවයකට එලයින් වෙනවා. එතකොට මේ විදිහට ට්‍රැම්පලින් එක වගේ තමයි උඩටයි පල්ලෙහාට යනවා කියන එක දෙපැත්තට දුවනවා. එතකොට අපිට ඒකයි කරන්න තියෙන භාවනාව. එතකොට අපි මිනිත්තු 10ක් විතර ඕනේද පොඩ්ඩක් මේක මනසට දාගන්න? නැත්නම් මෙහෙම භාවනා කරන්න පුළුවන්ද? මෙහෙම පුළුවන් නේද? එහෙනම් අපි මෙහෙම පැය භාගයක් භාවනා කරමු.